තා චක්කවාලේසු අත්තාගතන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් පුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ රං භදංකා
සාදු සාදු සාදු
නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස තරන්ති අන්නවං සරං සේතුං කත්වාන විසජ්ජ පල්ලරානි කුල්ලං ජනෝ බන්දති තින්නා මේදා විනෝ ජනාති
සදා බුද්ධ සම්පන්න පින්වත්නි සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය අපේ ජීවිතයට එකතු කර ගැනීම සඳහා අපි ඒක රාශී කරගත්ත ධර්ම දේශනා මාලාවේ නිවන් මාර්ග ධර්ම දේශනා මාලාවේ පස්වරයන්න් වහන්සේගේ ජීවිතයේ අවසාන භාගය ගෙවෙන්නේ කොහොමද කියලා දැන ගැනීම අපිට වීඩියෝ උපදවා ගන්නට හේතු වෙන හින්දාත් බොහෝ ධර්මයන් සාරාංශගත කොට අවසාන කාලයේදී දේශනා කරපු හින්දාත් අපිට බොහෝ ධර්ම කරුණු එකතු කර ගන්න පුළුවන් හින්දාත් මහා පරිනිර්වාණ සූත්‍රයේ අර්ථයෙන් දේශනා කීපයක් සිදු කරන්න අපි සූදානම් කරගත්තෙහි 11 වෙනි ධර්ම දේශනාව අපි ඊයේ දවසේ සාකච්ඡා කරේ බුදුරජාණන් වහන්සේ පාටලි ග්‍රාමයට පළවෙනි වරට වැඩම කරා කියලායි ඊට පස්සේ එතනදී ඒ ආවාසය පිළිගෙන සීලය ආනිසංසත් දුස්සීලයට සිද්ධ වෙන සීල විපත්තියක් පිළිබඳව කාරණා සාකච්ඡා කරා ඒ පළල් ග්‍රාමයේ බුදුරජාණන් වහන්සේ ආවාසයේ ඒ ගිහියන් ඒ උපාසක උපාසිකාවන් පිටත් වුණාට පස්සේ ආවාසයට වැඩම කරලා පූජා කරපු ඒ ආවාසයේ වැඩ ඉන්නකොට පසුදා උදෑසන බුදුරජාණන් වහන්සේ බලනකොට මේ පාටලි ග්‍රාමයේහි පළ වෙලක් තමයි සිද්ධ වෙන්නේ සුනිද රස්තකාර කියලා කියන මගධ අමාත්‍යවරු ඒ කියන්නේ අජාසත් රජුගේ අමතිවරු අර ලිච්ඡවි රාජ්‍යයට ඔය පාටලි ග්‍රාමයේදී තමයි ලිච්ඡවි රාජ්‍යයට බඩු අරන් යන අය නවතින්නේ. ඒ කියන මේ ව්‍යාපාරික ප්‍රජාව ඉවෙලින් දුර බඩු අරන් යන ස්ථානවල බඩු අරගෙන යනකොට නවතින තැන තමයි පාටලි ග්‍රාමය කියලා කියන්නේ. මෙතන ලොකු නුවරක් හදනවා මේ කට්ටිය. මොකද මම කලින් කිව්වා අපරිහානීය ධර්ම ගැන අපි බොහෝ කතා කරා ඒක අපේ ජීවිතයට එකතු කරගන්න ඕනේ. ඉතින් මේ ලිච්ඡවි ඉන්න බින්ද වන්දේ කට්ටිය ආර්ථික වශයෙන් වටන්න තමයි මේක කරන්නේ. මෙතන මේක මේකදී සිද්ධ වෙන සිද්ධියක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. දැන් අදත් අපිට අවශ්‍ය වෙන කාරණාවක් මෙතනදී සම්බන්ධ වෙනවා අපින්නත් නේ. ඒ තමයි මහා තෙරැපි රජවරු මහා ඇමතිවරු මේ හදන ලොකු ග්‍රාමයේහි ඉඩම් වෙන් කරගන්නවා. එතකොට මධ්‍යම තෙරැපි රජවරු ඇමතිවරු මහා ඇමතිවරු ඉඩම් වෙන් කරගන්නවා. එතකොට හීන වූ ඇමතිවරු ඉඩම් වෙන් කරගන්නවා. ඒ අලින්ජන කොටස් වෙන් කරගන්නවා. එතකොට මේ වෙන් කරගන්න ආකාරයටම ඒ කොටස් අරන් ගන්නවා කියන බුදුජානක විසින් දිවසින් මේක දැකලා කියන්නේ ඒ ප්‍රදේශ අර මහා තෙදැති රජවරු වෙන් කරගන්න කොටස වල මහේසාත්‍ය දෙවිවරු ඒවට අරන් ගන්නවා. ඒ විදිහට අර මැදුම් රජවරු ඇමතිවරු වෙන් කරගන්න කොටස වලට සාමාන්‍ය දෙවිවරු මධ්‍යම ප්‍රමාණයේ බල සම්පන්න දේවතාවුන් වහන්සේලා ඒවට අරන් ගන්නවා. ඒ විදිහට ඒ ආකාරයට එහෙම වෙනවා කියලා සඳහන් කරා. ඒ බල සම්පන්න ආකාරයට ඊට පස්සේ සඳහන් කරනවා බුදුරජාණන් වහන්සේ යම් කිසි ප්‍රඥාවක් තියෙන පුණ්‍යවන්තයෝ යම් ප්‍රදේශයක වාසය කරනකොට ඒ මොකද ඒ විදිහට ඒ දේවරු අරක් ගන්න පින් ලබා ගන්න බලාගෙන. ඇයි ඒ අපේ මනුෂ්‍ය ජීවිතවලත් අපි මේකෙන් තේරුම් ගත යුතු තියෙන මනුෂ්‍ය ජීවිතවලත් අපිට යම් යම් භෞෝග සම්පත් නොයෙකුත් මහේසාක්‍ය ලීලාවෙන් ඉන්න පුළුවන් තත්ත්වයන් වලට පත් වෙන්නේ මොනවා හින්දාද? සංසාරගත පුණ්‍යමහිමයන් හින්දා. එතකොට ඒ සංසාරගත පුණ්‍යමහිමයන් තියන අයගේ අසුරට ඒ වගේම බල සම්පන්න දෙවිවරු ඇවිල්ලා ඒකත් වෙන් කරගන්න. වෙන් කරගන්නේ ඇයි? පිරිවන්තයෝ, ප්‍රඥාවන්තයෝ. හරිද? එතකොට ඒ අයව වෙන් කරගන්නේ ඇයි? ඒ කට්ටියට වෙන් වශයෙන් පුණ්‍යනෝමනා කිරීම වලදී පින් ලබා ගන්නද? එතකොට දැන් අපි දෙවියන්ට පින් දෙන්න ඕන නම් මොකද කරන්නේ? අපි බොහෝ පිරිවන්තයෝ වෙන්න ඕනේ. අපි නිකම්ම කටයුතු කරන්නේ නැතුව අපි දැන් ඔය මේ කුද්දුස් පිළකම් කරලා මේ පිට ආකාරයට අසංගරව හැසිරিলা මේ දෙවියන්ගෙන් පින් ලබා ගන්න ලෑස් වෙනවා. ඉතින් එහෙම දෙවියන්ගෙන් පින් ලබා ගන්න පුළුවන් කමක් නැත්තේ. එතකොට යම් කිසි පඬිතයෙකු යම් කිසි ප්‍රඥාවන්තෙක් යම් ප්‍රදේශයක වාසය කරනවාද සංසුන් ඉන්ද්‍රියන් කියන උතුම් හැසිරීම ඇති බ්‍රහ්මචාරී සිල්වතුන් කියලා සඳහන් කරලා තියෙනවා. යස්මින් ප්‍රදේශේ කප්පේති වාසම් පඬිත ජාතියෝ සීලවන්තෙත් බෝධිත්වා සංජනේ බ්‍රහ්මචාරයෝ. මේ විදිහට මේ සිල්වත් වූ ඉන්දියන් සංවැතුන උතුම් හැසිරීම ඇති සිල්වතුන් වහන්සේලා යම් කිසි පිරිසක් විසින් උන්වහන්සේලාව උන්වහන්සේලාට දන් දීලා හරි උන්වහන්සේලා ඒ කියන්නේ රහතන් වහන්සේලා ඒ වගේම උපාසකයන්තෝ ඒ සිල්වන්ත බ්‍රහ්මචාරී වූ පිරිසිනෝ ඒ වගේට දන් දීලා ඒ දාණයෙන් ලැබෙන පින දේවතාවුන් වහන්සේලාට අනුමෝදන් කරොත් තමනු සිල්වන්ත වෙන අපි දන්නවනේ දානයක තියෙන ආනිසංස සඳහන් වෙන්නේ යෝ සීලවා සීලවන්තේසු දදාති දානං ධම්මේන ලද්දං සුපසන්න චිත්තං. මේ විදිහට අපි ගාථා ධර්මයන් අහලා තියෙනවානේ. එතකොට යම් කිසි පිරිසක් විසින් බුදුරජාණන් වහන්සේ මේ පාටලි ග්‍රාමයේ අර සිද්ධ වෙච්ච සිද්ධිය අරමුණු කරගෙන ඊට පස්සේ දේශනා කරනවා යම් කිසි පිරිසක් විසින් මේ සීලවන්ත වූ උතුම් හැසිරීම ඇති බ්‍රහ්මචාරී වූ සිල්වතුන් වහන්සේලා දාන ආදී සීපසයෙන් උපස්ථාන කරලා යම් දේවතා කෙනෙක් ඇද්ද ඔවුන්ට පින් දෙනවා නම් එතකොට ඒ දේවතාවුන් වහන්සේලාගේ ආයුෂ වැඩි වෙනවා. ඒ ආයුෂ වැඩි වීමත් එක්ක ඒ දේවතාවුන් වහන්සේලා මොකද කරන්නේ? මේ මිනිසුන් කෙරෙහි අනුකම්පාව උපදවාගෙන යම්කිසි අම්මා කෙනෙක් තම මෑණියව තමන්ගේ ඕරස පුත්‍රයාට අනුකම්පා කරනවා වගේ දේවතාවුන් වහන්සේලා මේ අනුකම්පා කරනවා කියලා සඳහන් කරලා තියෙනවා. එහෙම අනුකම්පා කරලා ඒ පුද්ගලයාව හැම කල්හිම යහපත් ආකාරයේ යහපත් සැපෙහි යොදවන්න කටයුතු කරනවා කියලා. දුක් වළක්වනවා කියලා. බලන්න එහෙනම් දෙවියන්ගෙන් උදව් උපකාර ගන්න පුළුවන්ද බැයිද? ඒකට මොකද්ද කරන්න ඕනේ? බොහෝ පින් දැස් කරලා ඒ තමන් පිළිවන්ත වෙලා එළ දන් දීලා යහපත් ගතිගුණ ඇතුව වාසය කරලා දෙවියන් පින් දෙන්න ඕනේ. එහෙම නැතුව පළතුරු වට්ටි උසන් ගිහිල්ලා හරිද මම මේ සූත්‍ර ධර්මයේ තෝරගත්තේ මෙන්න මේ හුඟක් කාරණා කියලා හින්දා. හරිද? පළතුරු වට්ටි උසන් ගිහිල්ලා බාර වෙලා කරේ තියාගන්නේ සුදු පිරුවට ඇඳලා ගඟෙන් ආලා නේද ලොකු සල්ලි තියලා එහෙම කරා කියලා දෙවියෝ බලන්නේ නැහැ අපි දිහා දුස්කීරවන්ත නම්. දෙවියන්ගෙන් පිහිට ආරක්ෂා ලබා ගන්න පුළුවන් විදිහට පරිනිර්වාණ සූත්‍රයේ බුදුරජාණන් වහන්සේගේ දේශනාවෙම තියෙනවා මාතා පුත්තංච ඌරසං දේවතානු කම්පිතෝ පෝසෝ තදා බද්ධහානි පස්සති කියලා. හරි. එතකොට තමන්ගේ ඌරස පුත්‍රයාට සලකනවා වගේ තමන්ගේ මුවින් බිහි වෙච්ච තමන්ගේ ශරීරයෙන් බිහි වෙච්ච පුත්‍රයාට තියෙන අනුකම්පාව හා සමානව කටයුතු කරන කොහොම නන්ද? පිරිවන්තයින් ගුණවන්තයින් ආදී මේ ඒ උතුම් මිනිසුන් ඒ උතුම් මිනිසුන් මේ වගේ බ්‍රහ්මචාර්ය ජීවිත ගත කර නැත්තන්ට දන් දීලා සීපසෙන් උපස්ථාන කරලා බොහෝ පින් ඒක රාශි කරගෙන කටයුතු කිරීම. දැන් ගියේ පෙරද අපිට ආරංචි වෙනව උන්න එක ස්වාමීන් වහන්සේ නමක්. එක ස්වාමීන් වහන්සේ නමක් උන්වහන්සේ සසර කලකිරීම වල පන්සලක පැවිදිලා ඊට පස්සේ මේ පන්සලෙන් එතන කටයුතු කරන ගමන් ඊටත් වැඩි බ්‍රහ්මචාර්ය ජීවිතයක් ගත කරන්න ඕන මට පැහැදිලිවම භාවනා කරන්න ඕන එහෙම කියලා මේ උන්නාන්ත මොකද කරන්නේ? එක්තරා වන ලැහැවක දිව්‍ය වෙන්නෙක් ඉන්න ගරු ගුහාවක් ආසන්නේ පුංචි පැලක් වගේ එකක් අටවගෙන අමාරුවෙන් භාවනා කරනවා. හරි. එතකොට දැන් මේ කවුද එතකොට? නේද? මුකුත් එකතු කරගන්න බලාගෙන ඉන්නේ නැහැ පින්ඳ පාතෙන් යපිලා. හරි බොහොම දුෂ්කර ජීවිතයක් ගත කරනවා. එතකොට මේ අපේ රටේ අත්තු මොකද කරන්නේ? එතනින් ගිහලා බෝඩ් එකක් අහලා ඇවිල්ලා එනවා. දවස් 7ක් අතරතුර වහම අයින් වෙන්න ඕනේ. කැලේ කිසිම කෙනෙකුට අනවරකරෙන් ඉන්න දෙන්නේ නැහැ. හරිද? එතකොට දැන් සසර කල විරුණොත් හරිසි දැන් මේ බණ කියන එක භයානකයි. එතකොට මේ අතන සසර කල කල විරුණොත් යන්න තැනක් නැහැ කියනවා. නේද? ඔන්න එතකොට බලන්න පින්නම් මේ දෙවියන් මොකද කරන්නේ එතකොට? දැන් අර උත්තමයන්න් වහන්සේ නමක් ඒ වගේ කටයුත්තක් කරන වෙලාවේ ඒ අවට බොහෝ දෙවිවරු නේද? ඒක රාසී වෙලා බුදුචාන් වහන්සේ ධර්මයට අනුව එතකොට දේව දෙවියන්ගේ පවා අල්ම බැල්ම එතෙන්ට වැටලා තියෙනවා. මොකද පින් ලබා ගන්නද? හරිද? අම්මයා දෘෂ්ටික නොවෙන්න වෙන්නත් පුළුවන්. නමුත් පින් ලබා ගැනීම සඳහා. ඒතරේ දෙවියෝ කිපෙනවා. මතකයි නේද ඉස්සර? මේ දැන් රුක්බිවියෝ පවා කිපෙන අවස්ථාව තිබ්බනේ තමන්ගේ රුකෙන් බහින්නවා. ඒ වගේ මේ වගේ ඒ දේව දෙවියෝ කිපෙනකොට නොයෙකුත් ප්‍රේතනකාරී තත්ත්වය ඇතුළේ. ඉතින් අපේ මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ මේ බුද්ධ ධර්මයේ තියෙන වටිනාකම සහ මේ වාගේ මේවට තියෙන මොකද මේ නීතිය තමයි ක්‍රියාත්මක කරන්න හදන්නේ. අපි තරෙන් සරේ මේව මතක් කරන්න ඕනේ. හරි මතක් කරනකොටවත් අඩුම ගානේ තේරෙන්නේ මේ වනේ ඉන්න ස්වාමීන් වහන්සේලාට අනේ අපරාධේ නේද? කැලේ ඉන්න හාමුදුරු ටිකට ඉන්න දෙන්න ඕනේ කියන එක අපි කවුරුත් මේවට වග කියන්න ඕනේ. අපි කවුරුත් තේරුම් ගන්න ඕනේ. නේද? මේ සඳහා යම් කිසි වැඩ පිළිවෙලක් සකස් කරන්න ඕනේ. වනේ ඉන්න විසුණු වහන්සේ කියලා කියන්නේ පැහැදිලිවම. හැබැයි වනේ ඉන්න හොරු නෙවෙයි. නේද? ගස් කපනවා වුණ තරම් එකිනෙ ඔයෙකුත් ආකාරي දේවල් කරනවා. ඒ කට්ටියට වනේ ඉන්න ඒව ගැන හොයන්නේ නැහැ. ස්වාමීන් වහන්සේ නමක් කොහරි ඊට පස්සේ අහලා තිබ්බා කට්ටිය. අහලා තිබ්බම කිව්වා තිබ්බ නැහැ කිසිම විදියකින් අපි ඉන්න දෙන්නේ නැහැ. මේක නීතිය කියලා. හරි. ඉතින් මේ වගේ තත්ත්වයන් යටතේ බෞද්ධයන්ට ලොකු වගකීමක් තියෙනවා. ලොකු වගකීමක් තියෙන බෞද්ධයන්ට තමන්ගේ අපිට අපේකම රැකගන්න නේද? විශේෂයෙන් රහතුන් නේදත් මං කිව්වා රහතුන් එන රහතුන්ව ආරක්ෂා කිරීමෙන් ආරක්ෂා කරත් පරිහානියක් නැහැ අභිවෘද්ධියක්මයි කියලා. ඉතින් හොඳයි. ඊට පස්සේ මේ පාටලි ග්‍රාමය සකස් කරනවා දැන් මේ අතට. කවුද මේ සුනිද වස්සක්කාර බ්‍රාහ්මණය බමුණෝ මේ මගද අමාත්‍යවරු. ඊට පස්සේ මේ පිළිබඳ ආනන්ද හාමුදුරන්ට බුදුරජාන් වහන්සේ දේශනා කළා. ඊට පස්සේ දැන් සුනිද වස්සක්කාර බ්‍රාහ්මණය ඇවිල්ලා බුදුරජාන් වහන්සේ ආරාධනා කරනවා දානෙකට. බුදුරජාන් වහන්සේ එතෙන්ට වඩිනවා. ඒ වැඩපු වෙලාවේ තමයි මේ ගාථාව කියන්නේ මේ ආකාරයට කියන්නේ මේ දෙවියන්ට පින් අනුමෝදනා කතාව. ඊට පස්සේ මේ කට්ටියට මේ නගරේ ස්ථාපිත කරගන්න ඕන වෙනවා පුණ්‍ය නගරයක් විදිහට. ඒ මොකද ඒ කට්ටියට ඕනේ මොන ආකාරයකින් හරි චේතනාවේ ප්‍රශ්නයක් තිබ්බා නමුත් මෙතන පුණ්‍ය ස්ථානයක් බවට පත් කරන්න ඕනේ. පස්සේ මේ කට්ටිය මේ සිල්වන්ත ගුණවන්ත අයට සලකන ස්ථානයක් බවට පත් කරන්න ඕනෙ හින්දා මේකේ යම් කිසි ద్వාරයකින් බුදුරජාණන් වහන්සේ පිට වුණා නම් දානෙ වළඳලා ඒ ద్వාරයට ගෞතම ద్వාරය කියලා නම් තිබ්බා. යම් කිසි තොටුපළකින් නිකුත් පිටත් වුණා නම් ඒක ගෞතම කියන නමින්ම එහි ඒ ගෞතම කියන නමින්ම ඒ තොටුපළ හැඳින්වුවා. ඒ වගේ මේ පාටලි ග්‍රාම පාටලි නගරය මවන මේ සුනිදවස්සක්කාර බ්‍රාහ්මණය බුදුරජාණන් වහන්සේ ලොකු අනුග්‍රහයක් දැක්වුවා. ඊට පස්සේ මේ නගරයේදී මේ විදිහට දෙවියන් ගැන නිවැරදි සංකල්පය බුදුරජාන් වහන්සේ දේශනා කළා. අපි කොහොමද දෙවියොත් එක්ක කරන ගනුදෙනුව කරන්න ඕනේ? දෙවියොත් එක්ක කරන ගනුදෙනුව කවදාහත් දේව රූප හදාගෙන දේවාල තියාගෙන ඒ දේවාලත් එක්ක නටන නැටුම් ටිකෙන් කිසිම විදියකින් දෙවියන්ගේ පිටක් ලබා ගැනීමේ හැකියාවක් නැහැ. යාඥා කිරීමේ හැකියාවක් නැහැ. අලුතර පූජා කිරීමේ හැකියාවක් නැහැ. අනිත් අය කරපු දේ බෞද්ධත්වය මේක නවත්තන්න ඕනේ. මතකයි සමහරවිට හැමදාම කිව්වේ නේද? බෞද්ධ අපි මේ දෙවියන්ත් එක්ක විසඳන ලෑස්තෙන්න එපා. බෞද්ධ අපි කරන්න ඕනේ මොකද්ද? බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දේ බොහෝ පින් කරලා අනුමෝදන් කරන්න. හරි? බොහෝ පින් කරලා අනුමෝදන් කරන්ද ඒ අනුමෝදන් කරනකොට දෙවියෝ අනිවාර්යයෙන්ම බලා ගන්න බව අම්මා කෙනෙක් පුතෙක් ආරක්ෂා කරන විදිහට බලා ගන්න බව දේශනා කරනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ අපිට අනුම්පදයක් කියන අවස්ථාවකටයි එළඹුණේ. ඊපස්සේ බුදුරජාණන් වහන්සේ වඩිනවා ගංගානන් නදිය ළඟ. හරි? ගංගානන් නදිය ළඟ ගංගානන් නදිය පිටාර ගල්ලා ඒ වෙලාවේ. හරි? ගංගානන්දෙන් නදිය පිටාර ගලපු වෙලාවේ මිනිස්සු හරියට මහන්සි වෙලා මේ මොනවද කවුරු හදනවා. ඒගොඩ වෙන්න ඔරු හදනවා. බෝට්ටු හදනවා. එතකොට නියෙකුත් ආකාරයේ අවශ්‍ය කරන උපකරණ සකස් කරනවා. මේ ගමින් ඒගොඩ වෙන්න හරියට මහන්සි වෙනවා. දැන් ගඟෙන් ගඟෙන් මිනිස්සුන්ට එකතු වෙන්න ඕනනේ වෙනද වගේ. එතකොට ඒ ගඟෙන් එකතු වෙන්න හරියට මහන්සි වෙන්න එනවද නැද්ද? එතන මිනිස්සු හරියට මහන්සි වෙනවා. මහන්සි වෙන මිනිස්සු අතරේ බුදුරජාණන් වහන්සේ වරක් ප්‍රමුඛ මහා රහතන් වහන්සේලා 500ක් නමක් මේ බාහුවක් එතන සඳහන් වෙන ධර්මයේ බාහුවක් අකුරලතිබ බාහුවක් දිගාරිනවා වගේ කෙටි වෙලාවකින් නිරෝධි පුද්ගලයා අතක් දිගාරිනවා වගේ කෙටි වෙලාවකින් මේ ගඟෙන් එගොඩ වුණා. පහුරක් නැතුව ඔරුවක් නැතුව කොහොමද? ඒත් බලෙන් එගොඩ වුණා. එගොඩ වෙලා අපිට හොඳ ඇනුම් පදයක් දෙනවා. යේ තරම් කියන්නවන් තරම් හේතුන් කත්තාන විසජ්ජ පල්ලලානි කුයන් ජනෝ පබන්දති පින්නෝ මේදා විනෝ ජනාති. මිනිස්සු මේ වගේ ගඟකින් එගොඩ වෙන්න බොහෝ හිතෙනවා. හරියට මහන්සි වෙනවා. හැබැයි පහුරු ආදී හදනවා නොයෙකුත් දේවල් කරනවා ප්‍රඥාවන්ත ඥානවන්තයෝ ආර්ය මාර්ගයෙන් කෙලෙස් ගඟෙන් එගොඩ වෙච්ච අයට මේ වගේ ගඟකින් එගොඩ වෙන එක සුළු දෙයක් කියලා. හරිද? මාත්‍รีย වෙලාවක මේ වගේ ගඟකින් එගොඩ වෙනවා. ඒ කියන්නේ නුවණ තියෙන අය ප්‍රඥාව තියෙන අය කෙලෙස් ගඟෙන් අයින් වෙච්ච අයට මේ වගේ ගඟක් තරණය කරන එක මේ වගේ ගඟකින් ලෙහෙසියෙන්ම තරණය කළා කියලා. එතකොට බලන්න සාමාන්‍ය ජනයා මේ කරන කටයුත්ත එකම දේ කර 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 නේද? දැන් ඊවෙන් අපිට ඉගෙන ගන්න බොහෝ දේවල් තියෙනවා කියලා කියන්නේ මම එක මේ අනුපදේ අපි හොඳට අනගන්න ඕනේ. හරිද? අපි හැම දෙයක්ම කරන්නේ මොකටද? හිත සතුට කරගන්න නේද? මේ ජීවිතේ ජීවත් කරන ගමන් ගොඩාක් මහන්සි වෙන්නේ හිත සතුට කරගන්නද නැද්ද? රූප දැකලා, ශබ්ද අහලා, දරුව දැකලා එතකොට නොයෙකුත් ආකාරයේ ආහාර ඒ ඔක්කොම ඔකගෙම අපි කරන්නේ අපි සෝමනස්සයක් ඇති කරගන්නවා සතුටක් ඇති කරගන්නවා ඇති වෙන සැප වේදනාව හින්දා නේද? ඒ මොකක්වත් නැතුව මම හැමදාම අහන්නේ පස්සන ප්‍රීතියෙන් පිනාගිය අවස්ථා ජීවිතේ කීයක් ඇද්ද? මේ මුළු ශරීරයටම දැනෙන විදිහට ලොකු සතුටක් ඇති වෙලා ඒ උඩින් උඩින් ඉන්නවා වගේ අකුණු ගහනවා වගේ සතුටක් ඇති වෙලා මුළු ශරීරයේ පුරාවටම පැතිර ගියා වගේ සතුටක් ඇති වෙච්ච අවස්ථා තියෙනව නේද? අල්ප ප්‍රමාණයක් අතේ ඇඟිලි ගන්නට වගේ ඒ වගේ අවස්ථා තියෙනවා. ඒ අවස්ථාව වුණත් එක ක්ෂණයක ගිලිහුණ හැටි මතකද? නේද? අපි ලොකු සතුටක් ඇති කරගෙන කාට හරි දුරගතණයකින් හරි මේ සතුට මට මේ වගේ ජයග්‍රහණයක් ලැබුණා කියලා කිව්වා. එහෙතනම මම ගොඩාක් බලාපොරොත්තු වෙනවා කියලා යාමට ගොඩක් මේ ආශිර්වාද කරයි කියලා. ගණන් ගත්තත් නැත්තම් මොකද වෙන්නේ? අර සතුටට එකපාරටම නේද? ඒක බලන්න ඒ වගේ තමයි මම එක කියන්නේ ඕලාරික මහ කර්කස රළු නේද? අපි මේ ජීවිතේ විඳින සතුට කියලා කියන්නේ ඕලාරික රළු කර්කස කටුක සතුට වලින් ඉන්නේ. හරිද? ඒත් ඒ හිතේ තියෙන සතුට කියන එක උපදින්නේ. ඒ අර පස්සන ප්‍රීතියෙන් පිනා ගිහිලා හිතේ සතුට වගේ සතුටක් අපේ පිනාත්ටි ඉවරක් නැතුව එක දිගට මේ ශරීරයේ පුරාවට පැතිර පවත්න ආකාරයට ඉවැනි සතුටකින් හිත පිරීලා හැම වෙලේම තියෙන අවස්ථාවක් උදා කරගන්න පුළුවන් නේද? එහෙනම් බාහිර දේක අවශ්‍යතාවයක් තියෙනවද එතකොට? ඒකට කාටවත් පුළුවන් මේක හොල්ලන්න? ඉතින් ඒක අන්තිම ඒ කියන්නේ පහළම තැන බුද්ධ ශාසනයේ. බුද්ධ ශාසනයේ උත්තරී මනුස ධර්ම වල පහළම තැන කිද? ප්‍රථම ධ්‍යානය. ඉතින් ප්‍රථම ධ්‍යාන මට්ටම අපිට ළඟා කරගන්න බැරි තැන නෙවෙයි ළඟා කරගන්න පුළුවන් තැන. පැහැදිලිවම ළඟා කරගන්න පුළුවන් තැන. එවැනි තැනක් කියෙද්දී අපි මොකද කරේ? මේ පොඩි පොඩි රූප දෙක දැක්ක සද්දාහ ගන්ධ රස ස්පස්පස් පන්න අඬන පන්නන්න නේද? අනේ යන්න නම් එපෝම අවදාල යන්න එපෝ කියක හරි අමාරුවෙන් ඒවා රැක ගන්න ලොකු උත්සාහයක් දරනවා. බයෙන් ඉන්නේ නේද? පීඩණයෙන් ඉන්නේ. ඒක තමයි කියන්නේ එහෙම කර කර හරියට මහන්සිලා චූට් සතුටක් දෙනවා. අර කර ගංගානන් නදී එකට වෙන්න එකට හරි දුක් විඳින්න වෙලා නේද? කොට හොයලා එකට කරලා බඳින්න වෙලා ඒවත් එක මේ එකේ ඒවා නේද පහුරු හදන්න වෙලා යොත් හදන්න වෙලා තව නොයෙක් හරියට මහන්සිලා එකට වෙන්න වෙන්නේ නේද? ඔරු හදන්න වෙලා පාරු හදන්න වෙලා නමුත් නේ ලෝකේ මේ ලෝකේ ජීවත් වෙන කෙනාට සතුට වෙන්න පහසුම ක්‍රමයක් තියෙනවා නේද? සතුට වෙන්න හොඳම ක්‍රම තියෙද්දී අපි මොකද අපි කොහොමද සතුටුනේ? ඉතාමත්ම ප්‍රාථමික සමෝලි. ඒක බුද්ධ ශාසනයේ තියෙන වටිනාකම. අපිට මල් පූජා කර කර ඉන්න විතරක් නෙවෙයි මේක තියෙන්නේ. පහන් පූජා කර කර ඉන්න විතරක් නෙවෙයි තියෙන්නේ. විතරක් නෙවෙයි. ඒක පාන නෙවෙයි කියන්නේ. විතරක් නෙවෙයි කියලා මම කියන්නේ. අර නොයෙකු පූජාවන් කර කර ඉන්න විතරක් නෙවෙයි. බුද්ධ ශාසනයේ පළවෙනි අරමුණ ඒක නෙවෙයි. බුද්ධ ශාසනයේ පළවෙනි අරමුණ බුදුජානක සංඝයේ පළවෙනි අරමුණ අපිව අපි අපිට ඔන්න ඒ වගේ අහසු ජීවිතයක් ලබා දෙයි. අපි හරිය කර්මයකට මැදිලා ඉන්නේ. අනුන්ගේ වැරදිින්ද අපි හරිය රිදව ගන්නවා. අනුන්ගේ ඇසිරින්ින්ද අපි හරියට පශ්චාත්තාප වෙනවා. නේද? තේරුමක් තියනවද? අපරාධද නැද්ද? ඇයි බදු දුන්නේ හිත? මම හැවදාහ කියන්නේ. 99 අවුරුද්දකට හිත බදු දීලා වගේ හරියට නිකන්. එතකොට ඒකෙන් වැඩක් ගන්න බෑ. ඒකින්ද අපේ හිත් අපි දුන්නා එක එක වට. මේවා හින්දා තමයි මට සතුට තියෙන්නේ. මේ අය හින්දා තමයි මට සතුට තියෙන්නේ. එහෙම එකක් නැතුව ඒ ස්ථීර සතුටකට පත් වෙන්න අවශ්‍ය කරන වැඩ පිළිවෙල අපිට සකස් කරගන්න පුළුවන්කම බුද්ධ රාජාන් වහන්සේගේ ධර්මයේ තුල තියෙනවා. අද දරුණු කුරු රාගයෙන් අත මිදෙන ක්‍රමයේ තියෙනවා. අද පීඩා සහිත දේශයෙන් සම්පූර්ණයෙන් අයින් වෙලා වාසය කරන ක්‍රමයේ තියෙනවා. යමක් නැති වෙනකොට යමක් වෙනස් වෙනකොට තමන්ගේ సంతානය ලොකු පීඩාවකට පත් වෙන්නේ නැති වෙන විදිහට ඉස්සර සකස් කරගන්න පුළුවන්කම තියෙනවා. නිබඳව ධර්මානුකූලව නැත්නම් නිබඳව යහතේ හිත වැටිලා තියෙන විදිහට වීර්ය ආදී ගුණාංගයන් තමන්ගේ సంతාන වලින් නැగిලා එන විදිහට හිත සකස් කරගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. මසුරුකම්, විදුකම්, කෑදරකම් ආදී පීඩාකාරී බය තැටි ගැනීම මේ හැම එකකින්ම අයින් වෙන්න, අයින් වෙලා වාසය කරන්න පුළුවන් විදිහට කුසලයන් සංවර්ධනය කරගන්න පුළුවන් ක්‍රමවේදයක් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල තියෙද්දී අපි කරේ පහුරු බැඳ බැඳ හිටියේ. ඒ කියන්නේ නුවණැත්තෝ ඒ වගේ ක්‍රම පාවිච්චි කරලා ලෝකේ සුවසේ ඉන්නකොට මම කියන්නේ මාර්ගඵල ලැබෙන්න පෙර පවා මේ විතාසසේ ධර්මයෙන් පෝෂණය කරගත්ත යම් ප්‍රමාණයකට හෝ ධර්මයෙන් හිත පෝෂණය කරගත් අය මාර්ගඵල ආදී ඉහළතම තත්ත්වයකට පත් වෙන්න පෙර පවා ඒ ධර්මයේ මාත්‍රයක් හරි තමන්ගේ සිත් වලින් නැగిලා එන විදිහට සකස් කරගත්තා නම් අපි පින්නත් මේ එයත් බොහෝම බොහෝම සුවදායක ජීවිත ගත කරනවා. බොහෝම සෞදායක ජීවිත ගත කරනවා. හරි. ඉතින් ඒකින් මේ පහසු ක්‍රමවේදය කොහොම තියෙන්නේ? ලෝකයේ තියෙන වස්තුන් වල නෙවෙයි. හරි. ලෝකයේ තියෙන වස්තුන් වල නෙවෙයි කියන්නේ මම හැමදාම මතක් කරන්නේ අපිට ඕන වෙනවා සතුට වෙන්න වාහනයක්. මට කියන මට මගේ සතුට තියෙන වාහනයක් ගත්තොත් තමයි. එන්න වාහනේ ගත්තා. වාහනේ හැම ගණ්ඩ කලිනුත් වාහනේ හැමම තිබ්බ දැන තිබ්බා. ගතට පස්සෙත් වාහනේ හැමම තියෙනවා. නේද? ගත් වෙලාවෙත් තියෙනවා. වෙනස්ුනේ වාහනේද වෙනස්ුනේ හිතද ගණ්ඩ ගලින් හිත හොඳ නැහැ නේද ගත දවස්වල හිත සතුටුයි ඊට පස්සේ ආයේ වාහනේ ඇත සතුට නැත නේද වාහනේ ඇත සතුට නැත එහෙනම් වාහනේද ප්‍රශ්න තිබ්බේ හිතේද ප්‍රශ්න තිබ්බේ හිතේ ප්‍රශ්න තිබ්බේ එහෙනම් වාහනේද වෙනස් කරන්න ඕනේ හිතද වෙනස් කරන්න ඕනේ හිත වෙනස් කරන්න ඕනේ හිත වෙනස් කරා නම් ඔක්කොම හරි ඒක අපිට මතක් උනේම නැහැ. හරි විසඳුම තියෙන තැන අපිට මතක් උනේම නැහැ. ආන්ගේ විසඳුම සකස් කර ගැනීමයි නේද? හැම වෙලෙම බලන්න හැම වෙලෙම මේ මානසිකාරය අපිට එන්න ඕනේ. ඊමසේදී දරුවෙක් නරක වැඩක් කරා නම් දරුවෙක් ඉඳ පීඩාවක් ආවා නම් ඒ දරුවා පැත්තට හිතාවේ මම එයාට ප්‍රෙස් දෙන්න ඕනේ. මම අවවාද දෙන්න ඕනේ. ඒ ඔක්කොම හරි. හරිද? එයාගින් මට පීඩාව ඇති වෙන විදිහට මගේ හිත සකස් කරගන්නේ නැති වෙන්න ඕනේ. අද ඒක පෙරම උපදෙස් දෙන්නේ නැහැ ආදරය කරන්නේ නැහැ එහෙම නෙවෙයි යාට අවශ්‍ය කරන සියලු මෛත්‍රියෙන් කරුණාවෙන් මුල්දායෙන් උපේක්ෂාවෙන් මේ කලාව ඉගෙන ගන්න කියලා මම කියන්නේ. අද මේක එක්තරා ක්‍රමයක්. මේක ලෝකයේ ඇලෙන්නේ නැතුව ගැටෙන්නේ නැතුව බොහොම සුවසේ ඕනම තත්ත්වයක් යටතේ බොහොම සුවසේ වාසය කරන්න පුළුවන් ක්‍රමවේදයක්. ඒකට ස්ට්‍රෙස් කීක දුවන් දොන්නේ නැහැ. අද හැමදාම දුවන් දොන්නේ නැහැ එක එක්කෙනත් එක විලාප කියවන් දොන්නේ නැහැ. යාලුවෝ ආගෙන කියවනවා මට දැන් ඇති වෙලා තියෙන්නේ අයියෝ අනේ මන් දන්නේ නැහැ මේක හරියන්නේ කියවුවා කියලා හරියන්නේ නැහැ හරියන්නේ නැති එකම කරනවා නේද මං කාවකාලික සුවයකට තමයි තියෙන අඳුනා ටික කියවන්නේ මේ තරහ වෙන්න එපා හැම කිව්වට වැඩි අඳුනා කියවන එක දැන් මේ ඔක්කොගෙම අයින් වෙලා තමන්ගේ ජීවිත කොච්චර සෝදායක තත්ත්වයකට ධර්මයෙන් ඇත් කරගන්න පුළුවන්ද මේ රහස හොයාගන්න ඕනේ කියලා ගවේෂණය කරන්න පටන් ගන්නවා ලෞකික ජීවිතයේ පුදුම සෝදායක වාසය කරන්න පුළුවන්කම තියෙනවා. හොඳයි. මේ විදිහට ගංගානන් නදියෙන් නේද නැනුම් පදේ දැන් හරිනේ නේද? හොඳට මතක තියාගන්න නැනුම් පදයක් වගේ දැනනවා අපි අපිට. මෝඩ මිනිස්සු කියලා කිව්වේ. නේද? එහෙම කිව්වේ නෑ. නමුත් ඒක තමයි නොකිය කියලා දෙන ප්‍රඥාවන්තයෝ මේ විදිහට නේද? ප්‍රඥාවන්තයෝ මේ විදිහට නේද? පොඩි වෙලාවකදී මේ අමාරු වැඩේ පොඩි වෙලාවකදී කරනකොට බුදුරජාණන් වහන්සේනම් එහෙම කිව්වේ නෑ, මොඩේ කිව්වේ නෑ. ඉතින් ප්‍රඥාවන්තයෝ නෙවෙයි කියලා කියන්නේ ඉතින් ආ කාටද නේද? අපිට කෙලින්ම කිව්වේ නොකිය කියලා මොඩේ කියලා. හරි. මොඩේව පහුරු ගන්න බැඳ ඉන්නවා. ඒ කියන්නේ අමාරු දේවල් කර කර ඉන්නවා, ලේසියෙන් කරන්න පුළුවන් දේවල් කියලා තියෙනවා. ඒ හින්දා ඒ අවවාදය අපි හොඳට ගමු. එද බුදුජන් වහන්සේගේ අනිර්වාණ කාලයේදී අපිට ලැබිච්ච අවවාදයේ විදිහට. හොඳයි. ඊළඟට බුදුරජාණන් වහන්සේ මේ වැඩම කරන්නේ ඒ ගංගානන්දදීන් ඇවිල්ලා කෝටි ග්‍රාමයට. මේ කෝටි ග්‍රාමයට වැඩම කරලා එතනදී බුදුජන් වහන්සේ දේශනා කරනවා එතන හිටිය පිරිසට. මේ හැම තැනකදීම පින්නන්නේ මේ වැඩම කරන හැම තැනකම ඉති සීලං, ඉති සමාධි, ඉති ප්‍රඥා ආදි වශයෙන් සීලය මේකයි කියලා දේශනා කරනවා. සමාධි මුළු මාස තුනක කාලයක් තිස්සේම දම්දිවතලේ හැම තැනම සීලය හඳුන්වා දුන්න නැවත වාරයක් සමාධිය හඳුන්වා දුන්න ප්‍රඥාව හඳුන්වා දුන්න. සීලයෙන් පෝෂණය වෙච්ච සීලය නිසාරෙන් සකස් වෙච්ච සමාධිය මහත්ඵලයි මහානිසංසයි. සමාධිය හේතුවෙන් සකස් වෙච්ච සමාධිය හේතුවෙන් හටගත්ත ප්‍රඥාව මහත්ඵලයි මහානිසංසයි. මේ ප්‍රඥාව හේතුවෙන් සිතක තියෙන ආශ්‍රවයන් දුරු කරන මොන ආශ්‍රවයන් කියන්නේ නේද? අන්න බලන්න කාමාශ්‍රව, භවශ්‍රව, අවිද්‍යාශ්‍රව, ධිට්ඨිආශ්‍රව කියන ඒවා. නමුත් මේ ආශ්‍රව කියන ඒවා අපේ පින්නන්නේ අපිට දැනෙන විදිහ අපි හැම වෙලෙම හොයන්න ඕන ධර්මය අවබෝධ කරන ගැත්තේ මොනවා හරි අපේ හිතේ උපදින දෙයක් ගැන කිව්වම ඒක අපිට වැටහෙන ආකාරය මොකක්ද කියලා. හරිද? මොකද වැටහෙන ආකාරය මේ දේශනා කළ තියෙන දේශනාවේ තියෙන සියලු ධර්ම කියන කොටස කොහෙ තියෙනවද? අපේ මානසිකාරය තුලින් සකස් වෙන දේවල්. එහෙනම් ඒ ආශ්‍රවය මට දැනෙන විදිහ, ආශ්‍රවය මට දැනෙන විදිහ කියලා මම හොයා ගන්න ඕනේ ඒක. ඒත් ආශ්‍රවය වැටහෙන ආකාරය මොකක්ද? අපි බලපු රූප මේ ලෝකේ, ආපු ශබ්ද නේද, විඳපු ගන්ධ, විඳපු රස, විඳපු පහස, සහ විඳපු ආදරය ආදී ධර්ම කොටස් හයක් තියෙනවනේ නේද? ඒවා විඳිනකොට අපිට සතුටුයි, සතුට ඇති වෙනවා. එතකොට මගේ මම ප්‍රිය කෙනා මගේ ඇහි මානෙ දැන් ඉන්නවා කියලා හිතන්න. මම ප්‍රිය කෙනා මගේ දරුවා මම ආදරය කරන කෙනෙක් මගේ ළඟ ඉන්නකොට මට සතුටුයි. හරිද? දැන් මගේ ඇහැට පෙනෙපෙනීම තියාගන්න මට පුළුවන් මේ ලෝකේ. මම ප්‍රිය කෙනා මට මගේ ඇහැට පෙනෙපෙනීම තියාගන්න පුළුවන් හැමදේම. බෑ. මගේ ඇහැට පේන්නේ නැති සත්‍යයකට එයා යන මාත්‍රයේ මට මොකක්ද දෙන්නේ? රත් වීමක්, දැවීමක්, පිච්චීමක් සහිත ආන් එකට කියනවා ආශ්‍රව කියලා. හරි? කාම වස්තුවින් දා ඇති වෙන ආශ්‍රව වලට කියනවා කාම ආශ්‍රව කියලා. භවයේ ආයුතු බවින්ද භව තෘෂ්ණාවෙන් දා ඇති ගන්නා වූ ආශ්‍රව වලට කියනවා භව ආශ්‍රව කියලා. වැරදි දෘෂ්ටියෙන් හින්දා අපිට ඒ වගේ ආශ්‍රව ඇති වෙන හින්දා ඒවට කියනවා ditthi ආශ්‍රව කියලා. අවිද්‍යාවෙන් දා ඇති වෙන ආශ්‍රව වලට කියනවා අවිද්‍යා ආශ්‍රව කියලා. හරිද? ආන්ගේ සියලු ආශ්‍රවයන් අන්නර ප්‍රඥාවෙන් කපලා දාන බව බුදුරජාණන් වහන්සේ දම්මදිවතලයේම මාස 3ක් තිස්සේ ඔය ආශ්‍රවයන් ශේකර ගන්න පුළුවන් කියන එක දේශනා කර කර ගියා. හරිද? ඊළඟ කෝටි ග්‍රාමයට වැඩම කරපු සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා චතුන්නං අරිය සත්‍යානං යථා භූතං අදස්සන සංසිතං දීගමද්දානං තාසු තාසේව ජාතිසු. මේ චතුරාර්ය සත්‍ය ධර්මය මේ යථා භූත අවබෝධ නොකරගත්ත හින්දා තානීයතානි විත්තානි භවනිත්‍ති සමුහතා උච්චින්නම් මූල දුක්ඛස්ස නත්තිදානි පුනබ්බවති. අර උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධ නොකරගත්ත හින්දා අතිසතියෙන් නොදැක්ක හින්දා ඒ ජාතියේ බොහෝ දීර්ඝ කාලයක් ආවා කියලා කියන බුදුරජාණන් වහන්සේ බෝසත්ත්වයන් වහන්සේ විදිහට ඒ ජාතිවල නොයේකුත් ආකාරයේ එක එක කික සත්‍ය වෙලා ඉදලා නේද? එතකොට මමත් ඔබත් හැමදෙනාම මේ චතුරාර්ය සත්‍ය ධර්මය යථා භූත අවබෝධ නොකරගත්ත නිසාවෙන් ඒ ජාතිවල නොයේකුත් තැන්වල උත්පත්ති ලබන්න හේතු වුණා. තණ්හාව නැමැති ඒ තණ්හාව නැමැති රැහන තණ්හාව නැති බන්ධනය මම බිඳලා දැම්මා. ඒකින්ද සසර දුකෙහි මුල් උගුල් ආහාරින් ලදී. සසර දුකට හේතු වෙන යමක් තිබුණා නම් එතන මූලයන් කිව්වේ හේතු. හේතු මම සම්පූර්ණයෙන් සහමුලින්ම නැසලා දැම්මා. දැන් ඉතින් ආයේ නැවත සසර ඉපදීමක් නැත කියලා. හරි. ඉතින් චතුරාර්ය සත්‍ය ධර්මය ගැන අපි තේරුම් ගත යුතු තියෙනවා. ඒ ගැන අදහසක් ඇති කරගත යුතු තියෙනවා. කොහොම හරි අපේ ජීවිතය චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න උන තණ්හාව අයින් කරගන්න. චතුරාර්ය සත්‍ය ධර්මයේ තුල කෙටියෙන් මතක් කරනවා නම් ඵලය හඳුනා ගැනීමක් තියෙනවා. ඒ කියන්නේ ඵලය හඳුනා ගැනීමක් කියන්නේ දැනට තියෙන ප්‍රතිඵලය නේද? දැනට තියෙන ප්‍රතිඵලය අපි හඳුනා ගන්න ඕනේ. කාමච්ඡන්ද ආදී ව්‍යාපාද තීන මිද්ද උද්දච්ච කුල මම ඉස්සෙල්ලා කිව්වා ආස්තව ආදී බොහෝ දේවල් සහිතව මගේ ළඟ අකුසල් මූලයන්ගෙන් අකුසල් හින්දා සකස් වෙන අකුසල් හේතු වෙලා උපදින නොඒකුත් පීඩාකාරී චිත්ත වේගයන් හටගනිමින් තියෙනවද නැද්ද? අන්න ඒ චිත්ත වේගයන් හටගන්න හේතු වෙන්නේ මොකක්ද? හරිද? දැන් අපේ අපිට නොඒකුත් වේදනාවන් දැනෙනව නේද? අපිට නොඒකුත් හඳුනා ගැනීම සැරෙන් සැරේ මේ ලෝකෙ දින අම්මාය තාත්තාය සහෝදරයය ඥාතියය කියලා හඳුනා ගැනීම තියෙනව නේද? ඒ දැනෙන වේදනා එක දිගට අපේ මේ ශරීරයේ හෝ సంతానගතව එකම වේදනාව රැඳිලා තියෙනවද? හැම වෙලේම වෙනස් වෙනවද නැද්ද? ඒ වගේම ඒ නැවත මතක් වෙන දේවල් හඳුනා ගන්න දේවල් වෙනස් වෙනවද නැද්ද? එකක් පිටිපස්සේ ඒවා එනවද නැද්ද? ආ ඊට පස්සේ කැමැති ස්වභාවයන් අකමැති ස්වභාවයන් ආදරය ප්‍රියබව ගිජුකම කෑදරකම තරහ වගේ සංඥාවටත් අයිති නැති වේදනාවටත් අයිති නැති හිතේ ඇති වෙන සකස් වීම ඒකට කියන සංස්කාර කියලා නේද? එකක් පිටිපස්සේ මගෙන් කිසිම අවතරයක් නැතුව පොලිමර නැගෙනවද නැද්ද? එහෙත් ඉවරක් නැතුව ඊළඟට ආදරය දැනෙනවා තරහ දැනෙනවා ඊර්ෂ්‍යාව දැනෙනවා ඔක්කොම අපිට දැනෙනවා නේද? ඒහා සම්බන්ධ විඥාන පෙරහැරක් තියෙනවද නැද්ද? පෙරහැරවල් හතරක් මෙන්න මේ පෙරහැරවල් හතර පින්නක් නේ හේතු නිසා සකස් වෙන මේ හතර හරියට ගිනි ගොඩවල් හතරක් වගේ හරිද? කෙලෙස් මිශ්‍රිතව උපදිනකොට වේදනා සංඥා සංකාර විඥානයන් කෙලෙස් සහිතව අපේ సంతానගත වේදනා දැන් මේ බලන්න උදාහරණයක් විදිහට කිව්වොත් මම ප්‍රිය කෙනෙක් මතක් වෙලා මට දෝමනස්සයක් නැති වෙනවද නැද්ද? ප්‍රිය කෙනෙක් මතක නම් මේ අද මට දකින්න තියෙනව නේද? හැන්දෑව දකින්න තියෙනව නම් කියලා නේද? කැමති කෑම ශෝකේස් එකක දකින්න කඩේක යද්දි මොකද කියන්නේ? කා ගන්න තියෙනව නම් කියලා වේදනාවල් තියෙනවද නැද්ද? එහෙනම් මගේ වේදනා සංතතිය අපි ඒකට කියන සංතතියක් කියලා ගැලීමක් කියලා. හරිද? වේදනා සංතතිය කෙලෙස් සහිතව උපදිනකොට රත් වෙන ස්වභාවයක් තියෙනවද නැද්ද? තත්කරවන දැවෙන ස්වභාවයක් සහිතව උපදිනවද නැද්ද? ඊළඟට මම පැත්තකට ළඟින් ඉඳගත්තා. අර ප්‍රිය උපදවන කෙනාවයි අර කැමති කෑම જાති ඔක්කොම මතක් වෙනවද නැද්ද? එතකොටත් රත් වෙනවද නැද්ද? එහෙනම් සංඥා සංතතියත් ඒ වගේම නේද? ගිනි ගොඩක් වගේ අර ගිනි සහිතව නැගෙනවද නැද්ද? එහෙනම් කැමති කෙනාව ඉවරක් නැතුව මතක් වෙන පටන් ගන්නවා. කැමති ආහාර මතක් වෙන පටන් ගන්නවා. කැමති ස්ථාන මතක් වෙන පටන් ගන්නවා. කැමති වස්තු මතක් වෙන පටන් ගන්නවා. එහෙමද නැද්ද? ඉවරක් නැතුව නැගෙන. ඒ වගේම එක මොහොතක ආදරය ඇති වෙනවා, එක මොහොතක අනාදරය ඇති වෙනවා, එක මොහොතක මෛත්‍රිය ඇති වෙනවා, එක මොහොතක තරහ ඇති වෙනවා. ඉවරක් නැති මේ සංස්කාර සංතතියක් තියෙනවද නැද්ද? නේද? ඒ වගේම මේවා මට දැනි දැනි තියෙන විඥාන සංතතියක් තියෙනවද නැද්ද? මේ කොටවල් හතර කොල්ලගේද? ගිනි කොටවල් හතරක් වගේ. ගිනි කොටවල් හතරක් දැකලා කවුරු හරි සර වැඩි ලොකු වැඩි අයි වෙනවා. නේද? යට යනවා, මාව පිච්චෙනවා යට යනවා කියලා කිව්වම යට යනවාද? නෑ යට යන්නේ නෑ නේද? ගින්නර හරි අමාරුයි. ඒකින්ද තමයි මේ ගිනි නිවා ගන්න මේ ගිනි වලට හේතු වෙන දේවල් අයින් කරගන්න බැරි වෙනකොට සමහර ඇත්තන් මේ බුරබුරා නැගින මේ ගින්දර සංසිඳවා ගන්න බැරි වෙනකොට සමහර ඇත්ත මොකද කරන්නේ? ඕචිර්පයිනවා නේද? බෙල්ල ගලලා ගන්නවා. කරගන්න දෙයක් නැති වෙලා ඒ අවිද්‍යාව හේතුවෙන් උපදින්නා වූ ආශ්‍රයයන් මේ ගිනි වගේ. ආන්ගේ ගින්නට හේතු වෙන්නේ යටින් සම්පූර්ණ ගින්නර පොහොර ටික වැටෙන්නේ මොකෙන්ද? තණ්හාවෙන්. අන්න ගින්දර තේරෙන්න ඕන අපිට මේක ගිනි ගන්න දෙයක් කියලා තේරෙන්න ඕන. මේ సంతානයේ නිබඳව නිරතුරුව ගින්නෙන් පෝෂණය වෙලා තියෙන හැම වෙලේම කෙලස් සහිත ජීවත් වන්නා උපන් මොහොතේ ඉපදිලා අම්මගේ අම්මගෙන් කිරි පොඩ්ඩක් දිවේ ගාගත්ත වෙලාවේ ඉඳලා කිරිල්ල ලඬනවද නැද්ද? අම්මගෙන් කිරි ටිකක් බිව් වෙලාවේ නම් කිරි පිළිබඳ ප්‍රශ්නාව. නේද? එතන ඉඳන් මේ වෙනකන් කොච්චර අඬනවද? ඇත්තකින් කඳු අරගෙන විලාපිතේ තියනවා නේද මම මේ කියන්නේ? නේද? දැවිමින් පිච්චමින් අඬන ස්වභාවයේ ඉන්නවද නැද්ද? ඒ ඔකටම හේතුව බැලීමේ, ඇසීමේ නේද? රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, ස්පර්ශ තණ්හා සහ ධම්ම තණ්හා කියලා කියන මේ බැලීමේ, ඇසීමේ, විඳීමේ තියෙන මේ ස්වභාවය නේද? බැලීමේ, ඇසීමේ, විඳීමේ තියෙන තණ්හාව. ඉතින් මෙන්න මේ තණ්හාවල් අපේ ජීවිතයට එකතු පාදා වෙලා ඒ එකතු පාදා වෙලා තියෙන තණ්හා බරිත ස්වභාවය අපේ ජීවිත විනාශ කරන බව දැනෙන්න ඕනේ. ඒකට හේතු වෙන්නේ මගේ ළඟ තියෙන මේ තණ්හාව. හරිද? මේ තණ්හාවේ නැති කිරීම අත හැම වෙලේම දැනෙන්න ඕන. ඔක මේ පොතේ තියෙන එකක් නෙවෙයි චතුරාර්ය සත්‍ය ධර්මයේ කියන්නේ. හැම වෙලේම දැනෙන්න ඕන. මේ කාරණා හතර ජීවිතේ ඕන ප්‍රශ්නකට විසඳුම හදාගන්න පුළුවන් ක්‍රමයක්. නැති කිරීමක් තියනවද? තණ්හාවේ නැති කිරීම කියලා එකක් තියනවද නැද්ද? තණ්හාවේ නැති කිරීම හිතෙන් තණ්හාව නූපදින ආකාරයට හිතේ සකස් කිරීම කියලා එකක් තියෙනවා. ඒක නැති කරන්න පුළුවන් සත්‍යක තියෙනවා නම් තමයි නැති කරන්න කටයුතු කරගන්න පුළුවන් වෙන්නේ. නැත්තම් නැති කරන්න පුළුවන් කමක් නැත්තේ නැ උත්සාහ කළ වැඩක් නැහැ. දැන් තණ්හාවේ නැති කිරීම කියන එක තියෙනවා. ඒතං සම්සං ඒතං පනිතං යද්දං සබ්බ සංඛාර සමතෝ සබ්බ උපතිපට්ඨිනේ සග්ගෝ තණ්හක්ඛයෝ විරාගෝ නිරෝධෝ නිබ්බානම්ති. අද නිවන කියලා එකක් තියෙනවා. නිවීම කියලා එකක් තියෙනවා. සංසිඳීම කියලා එකක් තියෙනවා. තණ්හාවෙන් අයින් වීම කියලා එකක් තියෙනවා. එහෙනම් අන්නේ තණ්හාවෙන් අයින් වීම තමයි නිවන කියලා කියන්නේ. එතකොට අයින් වීම තියෙනවා කියලා විතරක් හරියනවද? අයින් වෙන මාර්ගය. ඔය හතර පින්වත්නි අපිට නිබඳව නිරතුරුව දැනෙන්න ඕනේ. හරිද? මෙන්න මේ දැනීම දැනෙන්න අපේ මානසිකාරය, ඒ වගේ මානසිකාරයක් විදිහට සකස් වෙන්න ඕනේ. මම ඔබ ඊට කලින් හොඳට පැහැදිලි කරලා තියෙනවා. නමුත් දැන් ආයෙ වෙලාව සැරෙන් සැරේ මේවා කියන්න ඕනේ හින්දා. හරි? මේක කරගන්න බෑ කියලා හිතන්නේ. මතකද මම හැමදාම කියනවා එහා පැත්තෙන් ලොකු ලැබුණක් එනවා ගෙදරේ. හරි? ලැබුණින් එනකොටම අපේ මනස ඒක භයානක දෙයක් කියලා හඳුනා ගන්නවද නැද්ද? ඊටාම පුංචි ළමයෙක් හරි උන්මත්තකයෙකුට හරි ඒක හඳුනා ගන්න පුළුවන්ද? නෑ. නේද? එහෙනම් ලැබුණින් එනකොට මගේ මනස මේක භයානක දෙයක් කියලා හඳුනා. එහෙනම් ප්‍රතිඵලය හඳුනා ගන්න එක ක්ෂණයක ප්‍රතිඵලය හඳුනා ගන්න ස්වභාවය නැද්ද මගේ මනසේ? තියෙනවා. ඊළඟට අන්නර රොඩු හින්දා, අන්නර කොළ හින්දා, අන්නර ගොම හින්දා, අන්නර වේලිච්ච දේවල් හින්දා, අන්නර හුලං හින්දා, අන්නර උෂ්ණත්වය හින්දා තමයි මේක පත් වෙන්නේ කියලා හේතුව මට වැටහෙනවද නැද්ද? නේද? ඒක කවුරු මට ඇවිල්ලා වටහලා දෙනවද? මේ දන්නවද? අර ගින්දර හින්දා තමයි, අර ගින්දර ඇවිල්ලා මේක හින්දා තමයි. මම අඩුම ගානේ හිතෙන් කියනවාද? අර කොළ හින්දා තමයි ඇවිල්ලා, අර හුලං හින්දා තමයි ඇවිල්ලා. එහෙම කියනවාද? නෑ නෑ, මම දන්නවා. ගින්දර අරමුණු වෙනකොට මම ඒක දන්නවද නැද්ද? දන්නවා. ඒ වගේම මේ ගින්න නිවන්න පුළුවන් කියලා දන්නවද නැද්ද? ඒ වෙලාවේ මේක නිවන්න පුළුවන් එකක් කියලා නැත්තම් මම උත්සාහයක් ගනීද? නිවන්න පුළුවන් කියන එක දන්නේ නැත්නම් උත්සාහයක් ගනීද? නෑ. නේද? එහෙනම් මට වැටහෙනවද නැද්ද බින්න නිවන්න පුළුවන් කියලා? නේද? හරි, ඒත් මම කෑ ගහන්නේ මොනවා කියලාද? වතුර ගහන්න, නේද, වැලි ගහන්න කියලා කෑ ගහන්නේ ඇයි? නිවන ප්‍රමේ දන්නවා. මේ හතරම අතීත භාවිතයේ හින්දා, අතීත භාවිතයේ හින්දා, දැනුම හින්දා මේ හතරදම මිශ්‍ර වෙච්ච ගින්න හඳුනගන්න එකයි ගින්න නිවන එක හඳුනගන්න එකයි දෙතරකටද වෙන්නේ? එක සැරේකටද වෙන්නේ? එක සැරේ මගේ හිතෙන් ගින්න හඳුනගන්නකොටම ඔය හතරම එක සැරේම නැගෙනවද නැද්ද? නේද? තේරෙනවද මං කියන්නේ? ලැබු ගින්න මම මෙහෙම දකිනවා. දකිනකොට මම එක හඳුනා ගන්නකොටම පෙරපසු නොවීම ඔය හතරම බාල උඩට එනවා වගේ එක සැරේ එන්නේ. නේද? එතකොට මේ හිතේ අතීත මේ සියලු දැනීම් මිශ්‍ර වෙච්ච සංකාරය, මිශ්‍ර වෙච්ච හැඟීම, චේතනාවක් සහිතව වේදනා සංඥා සංකාර විඥානෙ මට හිතේදී හටගත්තද නැද්ද? නේද? එහෙනම් එහෙම සංස්කාරයක් ඇති වෙනවද නැද්ද? අර පරණේ ඔක්කොම හේතු වෙලා. ඔන්න ඕක ඇති වුණොත් නේද මම වහාම ක්‍රියාත්මක වෙන්නේ ගින්න නිවන්ද? එහෙම එකක් මගේ පැත්තෙන් ඇති වුණ නැත්නම් මම ක්‍රියාත්මක වෙද ගින්න නිවන්ද? නෑ, ගින්න නිවන්ද ක්‍රියාත්මක වෙන්නේ නැහැ. එහෙම නේද? එහෙම නේද? ආ. එහෙනම් පින්වත්නි, අන්න තේරුම් ගන්න ඕනේ. කාමචන්දේ උපදිනකොට කොයි වගේද අපිට තේරෙන්න ඕනේ? අන්නර්ගිනේ කොට තේරුණා වාගේ. තරහා ඇති වෙනකොට කොහොමද ඒ තරහා ඊළඟ හිතෙන් මට වැටෙන්න ඕනේ කොහොමද? කාමචන්දේ මට ඇති වෙලා කාමදාහයෙන්, කාම පරිලාහයෙන් මාව දැවෙනවා, ගින්නෙන් දැවෙනවා දැනෙනකොට. හේතුින්ද මෙන්න මේ හේතුින්ද මේ ගින්න මට පේන්නේ. මේක නැති කරන්න පුළුවන්, මේක නැති කරන ක්‍රමය මේක කියලා හතරම මිශ්‍ර වෙච්ච හැඟීමක් අපේ సంతානවල එන්න ඕනේ. හරි? ඒ ගානට මේ సంతානෙ සකස් කරගන්න පුළුවන්. හැබැයි බක්කකා විතරක් හිටියොත් බෑ. ඒ බිවි විතරක් හිටියට බෑ. බුදිය බුදිය හිටියට බෑ. නවකතා බල බල හිටියට බෑ. පිළිනාට බල බල හිටියට බෑ. ඕපදූප කතා කරගෙන හිටියොත් බෑ. හරිද? ඒ වායෙන් අත මිදිලා මහා කාර්යක්ෂමව තමන්ගේ ජීවිතය මේ හිතේ තියෙන මේ ව්‍යසනේ මං අහන්නේ. ඒ වගේ సంతානයක්, ඒ වගේ මානසිකාරයක් නැතුව කවදාකවත් ගින්න නිවේද හිතේ නැගෙන. නෑ නෑ, ඒ සනේම හඳුනා ගන්න ඕනේ. ඒ සනේම හඳුනාගත්තේ නැත්නම් ඒ ගින්න නිවෙන්නේ නෑ. ඒකයි සම්මා සම්බුදුරජාණන් දේශනා කරේ. චතුරාර්ය සත්‍ය කියන මේ ධර්මය වටහා නොගැනීම හේතුවෙන් අසර බොහෝ දිග ගමනක් යනවා කියලා. අපේ විනන්දි බුද්ධෝත්පාද කාලයක විතරයි මේ වගේ අපේ මානසිකාරය පිළිබඳ ඉතා පැහැදිලි ඍජු, ඉතාම විනිවිද පේන ක්‍රමවේදයක් පහළ වෙන්නේ අපේ හිත නිවා ගන්න ක්‍රමය ගැන බුදුරජාණන් වහන්සේ පහළ වෙච්ච කාලෙක විතරයි, මේ වගේ සාසනයේ තියෙන කාලෙක විතරයි. හරි. එතකොට මේක අතුරුදහන් වුණාට කවුද කියලා දෙන්නේ? මම මේක කියන්නේ මම අවබෝධ කරගෙන මේ කියන්නේ තනියම. මම මේ ටික මේ යත්තන්ට කියනකොට තේරුණාද නැද්ද? අපිට ගින්න නිවන්න නම් මේ වගේ මානසිකාරයක් හදෙන්න ඕනද කියලා තේරුණාද නැද්ද? ඒක ගැඹුරෙන්ම දැනුණාද නැද්ද? එතකොට මේක මම තනියම අවබෝධ කරගන්නද? නෑ, කාගෙන්ද? බුදුරජාණන් වහන්සේ ධර්මයෙන්. නැත්නම් හිතන්න බැහැ මේ අපේ මානසිකාරය ගැන අපිට. එතකොට එහෙමනම් අන්න ඒ වගේ නේද අපේ මනස සකස් කිරීම පිළිබඳ තියෙන සියලුම දේ අඩුවක් නැතුවම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ තියෙනවා. ඉතින් ඒ තව යන්නද කල්පනා කරන්නේ කියලානේ මේ ගිහි ජීවිතයේ ගෙවන ගමන. නේද? මේ වගේ සිතුවිල්ලක් හදාගත්තා කියලා ගිහි ජීවිතේ නැති වෙනවද? නෑ, තමන්ගේ සිත නිවා ගැනීම පිළිබඳ වැඩපිළිවෙල අනිවාර්යෙන් ආරම්භ කරන්න ඕන කාලය. මොකටද මේ ඇයි මම හැම තැනම මේ ආගේ වචනෙන්ම කියනවා නම් හැම තැනම හැමෝටම යම්ද වචනේ. නේද? බාල්දුවේ ජීවත් වෙන්නේ ඇයි ඔච්චර? ඔච්චර බාල්දුවේ ඉන්නේ ඇයි? නේද? මට මෙහෙම කලකන්ද, මට මෙහෙම කරන්ද, මට ආදරයෙන් ඉන්න නේද? ඉතින් ඇයි මම මෙච්චර, ඇයි මට පෞෂයකින්, ඇයි මට නේද තනියම සතුටෙන් ඉතාම ඉහළ මානසිකත්වයකින් ඉන්ද්‍ර කීරයක් වගේ ජීවත් වෙන්න පුළුවන්කම තියෙද්දි මොකද මම මේ බඩගන්නේ? දනගන්නේ මොකද මම මේ නේද? මේ ලෝකයේ එක එක දේවල් ඉල්ල දනගානවා, ඉඳලා කනවා. ඉතින් ඒ තත්ත්වෙන් අයින් වෙන්න බුදුරජාණන් වහන්සේ අපිට ඕනෑ තරම් පිට වෙලා තියෙනවා. ඉතින් අවසාන කාලයේදී සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ උතුම් ධර්මය අරගෙන ආයතරයක් හැම තැනකම වැඩම කරා. ඉතින් නාදිකා ග්‍රාමයට වැඩම කරලා සෝවන් වෙච්ච කෙනෙක්ගේ ස්වභාවය මොකක්ද කියලා අරියාය ධර්මයක් දේශනා කරා. ඒ පිළිබඳව අපි හෙට සාකච්ඡා කරනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ අවසාන වර්තමාන කාලය පිළිබඳ අතිරිමත් තොරතුරු මේ පරිනිර්වාණ සූත්‍රයේදී තියෙන මං කියන්නේ හෙට දවසේ අපිට ඒකත් සාකච්ඡා කරන්න පුළුවන් වෙයි. නැළ දවසේ මේ ධර්ම දේශනාව සඳහා දායකත්වයෙන් දැරුවේ මේ මැදිරියේ මේ ඉන්න මේ පිරිසයි. සමනුත් ධර්මයේ ශ්‍රවණය කරලා අන් අයටත් මේ ධර්මය ලබා දෙන්න ඕන කියලා විතරක් නෙවෙයි, වැඩි වෙලාවක් බණ කියන්න අවස්ථාව ලබා දෙන්නේ මේ අත්ෝ කිසිම නම් ගොත් සඳහන් කිරීමක් නැහැ. ධර්ම ශ්‍රවණය කරන්න කැමති පිරිසක් විතරක් කියලා කොළේකුත් නැහැ. මේ මම බණ කියන්න අරගෙන එන සටහන් කොළේ විතරයි මෙතන තියෙන්නේ. මේ අත්ංගේ කොළයක් නැහැ. හරි. මේ අත්ංගේ කොළයක්වත් නැතුව ඒකින්ද අපිට බොහොම පහසුවක් ඒක. මේ අත්ෝ ඒ වගේ ආකාරයකට කටයුතු කිරීමෙන් තමන්ගේ බාහුව බලයදලා හරියම්බ කරගත්ත ධනෙ ප්‍රදාන් කළ ධර්ම දානයක් මේ පින්වන්ත අත්ංගේ නිවසටම අරගෙන ආවා. ඒ ධර්මය ඇහිලා බුදුරජාන් වහන්සේ ගැන සදහැරිත් ඇති වෙලා නිවසේදී ධර්ම ශ්‍රවණය කරපු මේ හැමදෙනාම තුළ යම්කිසි ශ්‍රද්ධාවක්, යම්කිසි වීරයක්, යම්කිසි උත්සාහයක්, යම්කිසි අවබෝධයක් ඇති වුණා නම් ඒ සියල්ල හේතු කොටගෙන මේ ධර්ම දානමේ ලබා දුන්න පින්වත් ඇත්තන්ට, ඒ වගේම මේ ඇත්තන්ගේ දෙමව්පියන්ට, ඥාති මිත්‍රාදීන්ට ආදී වර්ග පරම්පරාවට මුතුන් නිවනින් සැනසෙන්න මේ පින් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ඒ ඇත්තන් මේ පරිලෝකියාව සියලුම ඥාති මිත්‍රාදීන්ට මේ පින් අනුමෝදන් වේවා කියලා ප්‍රාර්ථනා කරමු. එයාටත් මේ ලෝකෙ බිහිකරපු අම්මා තාත්තට මේ පින් අනුමෝදන් වේවා. සුජීවත්ව වාසය කරන්නේ නම් මේ ජීවිතේදී මුතුන් සැනසීමෙන් සැනසෙන්න හේතු වේවා. සුජීවත්ව වාසය නොකරන්නේ නම් මේ පින් අනුමෝදන් කරගනිත්‍රා. හැම දිනකට මුතුන් නිර්වාණ අවබෝධය පිණිසම මේ පින් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ඔබ අප හැම දිනම වෙනුවෙන්ම බොහෝ සේවයක් සිද්ධ කරමින් කටයුතු කරන ධර්මාගම කුසල ධම්ම නායක ස්වාමීන් වහන්සේ තරම කසිනීප ස්වභාවයෙන් වැඩ වාසය කරන්නේ. ඉතින් අපි බොහෝ පින්කම් කරගන්නා උන්වහන්සේගේ මේ අනුග්‍රහයෙන් හින්දා ධර්ම දේශනා කළා, ධර්ම ශ්‍රවණය කළා. ඔබ අප හැම දිනම තුළ ජනතුනා වූ සියලු පුණ්‍ය ශක්තිය හේතුවලා එතුමන් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා. තව බොහෝ කාලයක් මේ ශාසනික සේවයන් කරන්න අවශ්‍ය පුණ්‍ය ශක්තිය ධෛර්ය ලැබේවා. සියලු දෙවියන්ගේ රැකවරණ ලැබේවා කියලා හැම දිනම ප්‍රාර්ථනා කරා. ආකාසට්ටා සුභම්මත්තා දේවා නාග මහිද්దికා අපුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති සතු සතු